දරුවන් දෙදෙනෙක් පිළිබඳව කතා කරන්න බෑ, කන් ඇහෙන්නේ නෑ. ඒ වගේ යම් කිසි ආකාරයක දරුවන්ගේ ආබාධයක් තියෙනවා. පිටින් බලගාම හොඳට පැහැදිලි හොඳ නැළනෝ ඇති දරුවෝ වගේ පේන්නේ. අඩුපාඩුවක් පේන්නේ නෑ. එහෙම කිසි දෙයක් හිතන්නත් බැරි මම දරුවෝ දෙන්නේ වෙනුවට. නමුත් ඒ දරුවන් කතා කරන්න බෑ, කන් ඇහෙන්නේ නෑ. ඒ වගේ යම් කිසි ආපදාවක් තියෙනවා දෙන්නම. දැන් මේකදී අපි දකින්න ඕන වැදගත් දෙයක් තියෙනවා. දැන් මේ දෙන්නේක්ම එක පවුලකට එක විදිහක ගති ලක්ෂණ ඇතිව ආවනම් මේක විශේෂ හේතුවක් නෙමෙයි. එක දරයක් එක දරුවෙක් උපන්න, ආයි අවුරුදු ගානක පස්සේ සාදරුවෙක් මේ ඇවිදලා ගැබට ඇවිදilla ඒ දරුවත් උපන්න. මේ දරුව දෙන්නා බලනකොට එකම જાතියේ ලක්ෂණ දෙකක් තියෙන නමුත් කායික වශයෙන් බලනකොට කිසිම අංගෝපාංගයන්ගේ අඩුවකුත් පේන්නේ නැහැ. හැබැයි ඉන්ද්‍රිය සත්‍යයන්ගෙන් අභ්‍යන්තරයෙන් බලනකොට ඇස් පෙනීම සහ කන් ඇහිීම කතා කිරීම දුර්වලලා තියෙන දැන් විදි රෝගාබාධයක් දෙන්නටම තියෙනවා. දැන් මේක විද්‍යාර්ථියෙකුටවත් කියන්න පුළුවන් කමක් තියනවද? මේ කියන්නේ වෙනස කොහොමද? දැන් ඒගොල්ලෝ බැලුවත් කියන්නේ මොකද්ද? දරුවා උපදින්න දරුවා මේ බඩට සකස් වෙනකොට මූලික අවස්ථාවේ ජනකානුවක් හටගන්න අවස්ථාවේ ඒකට අවශ්‍ය කරන සුක්‍රාණු ඩිම්බාණු ආදී වශයෙන් කියන කොටස් වල යම් කිසි සම්බන්ධ වීමෙදී ඒවැය දිවෙන්නා වූ යම් කිසි ජානවල වෙනස්කම් ආදියක් නිසා මේ ආදී වශයෙන් සිද්ධ වෙනවා. ආදී වශයෙන් ක්‍රමයක් තමයි නවීන විද්‍යාව ඔබට ගැට ගහලා කියන්නේ. හැබැයි මේ විලාසේ තවත් එක දෙයක් තියෙනවා. අර මව්ගෙන් ගන්නා වූ යම්කිසි බිම්බාණුවක් නැත්නම් ඒකට අවශ්‍ය කරන දෙයකට පියෙක්ගෙන් එකතුනේ සුක්‍රාණුවා කියනා වූ එකක් සම්බන්ධ වෙලා අනුකූල දෙකක් සම්බන්ධ වෙලා තමයි මේ සමාන විදිහට ඊට අනුකූල වන්නා වූ උප්පත්ති එහෙම දුර්වලකම් හෝ තීක්ෂණකම් හටගන්නේ කියලා කියනවා. ඒගොල්ලෝ දන්න විද්‍යාවන්. හැබැයි මේක අවස්ථාවකදී වෙන්නන සුක්‍රාණු කෝටි ගානක් ගිහිලා තරඟ කළා තමයි මේකේ ක්‍රීග ගන්න. ඒක අවස්ථාවකදී දරුවේ බිහි කර ගැනීමද මව්පිය දෙන්නගේ සංවාසයකදී පිරිමියෙක්ගෙන් සුක්‍රාණු කියන ඉතාම කුඩා සෛල කෝටි ගානක් යනවා. හැබැයි කෝටි ගානේ එකයි ඔතෙන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. අනික ඔක්කොම කෝටියෙන් අනික ඔක්කොම වැදගත්. අහගන්න. දැන් මේ සම්බන්ධ වෙන එක අර කියන කලකගෙන ඒකට ගැළපෙන හොඳ රෝහ නරකට සම්බන්ධ වුණා නම් ආයිහරයක් අවුරුදු ගානකට පස්සේ හරගන්න ආයිහරයක් ඔය අවස්ථාවේ කෝටි ගාන කියෙන් හරියට ඒ જાතියේ මේ ළමයෙක් හට ගන්නවා. එහෙම එකකින් සම්බන්ධ වෙන්න වෙන්නේ. මේක හිතා ගන්න පුළුවන් මේ ස්වභාවික සිද්ධ වෙනවා කියන්නේ. මේකට පුංචි කතාවක් කියන මෙලෝ පළදුන පාප කර්මයක් ගැන මම අහපු එක. අපි එක්තරා දේශකයන් වහන්සේ නමක්, ස්වාමින් වහන්සේ නමක් මහා කෝටිපති තමන්ගේ ගෙදරට එක්ක ගිහින් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි විශාල කෝටිපති. එයාගේම වාහනේ උන්වහන්සේ ගෙදරට වැඩම වාගෙන ගියා යම් කිසි උපදේශක් ගන්න. අනේ ස්වාමීනි, මම මේ මුළු ජීවිත කාලයම විශාල සංවේගයකට පත් වෙලා ඉන්න කෙනෙක්. ඒකෙන් ආයි ගලවන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. නමුත් මෙහෙම එකක් වීම ගැන උන්වහන්සේ ධර්මානුකූලව විග්‍රහයක් කරලා දෙන්න කියලා. මෙහෙම ඉදීමක් කළා හිටන් එක ගියා. එක ගිහින් තියෙන වාහනේ කෝටි ගානක් වටන වාහනේ. මේ කිය සංවේගාත්මක අවස්ථාව ගැන කියනකොට උන්වහන්සේට පුදුමයි. මේ පුදුමලට මුරයන්ට පාඩුවා. අන්තිමට එයාගේ ගෙදෙට යන නිවෙදට යන්න ගිහින් බලන විශාල මාලිගාවක්. බැලු බැල්මට ලක්ෂ ගානකගේ එකිනෙලවත් එහෙම ගියක් නැහැ. මේ තරම් විශාල සතු මාලිගාවක් වගේද? මහා කෝටිපති. යාහල් දෙනවා. ඔයර මොනවද ওই තරම් තියෙන මානසික රෝගී? මානසික වශයෙන් තියෙන වැල්ලා තියෙන මොකක් නිසාද? ඒක සල්ලි වලට ගන්න පුළුවන් එකක්වත් කිසිම දෙයක් නෙවෙයි. ඔබ වහන්සේ ධර්මානුකූලව මට විග්‍රහ කිරීම මගේ හිතට දැනසීම. ඒකයි මම කියන්නේ. මට දරුවෝ දෙන්නේ කියලා. ඉන්නකො මගේ දරුවෝ දෙන්න පෙන්වන්නේ. එහෙම කරලා ගිහිල්ලා අර මාලිගාව එක කාමරයක් ඇවිහම එක දරුවෙක් අත් දෙකයි කකුල් දෙකයි බිම තියාගෙන ගොරෝ එහාට දුවනවා මෙහාට දුවනවා හපා කන්න හදන වැඩි මහල් දරුවා. මගේ වැඩි මහල් දරුවා අත් දෙකයි කකුල් දෙකයි බිම තියාගෙන ගොරෝ පයින්ව කන්න වලා කන්න පයින්වා. කාමරේ දොරවල් තියලා එන්ඩෝ කියලා උන්වහන්සේ වැඩමවාගෙන ගියා අනික් කාමරේ. ඒක ඇරියට පස්සේ තව එක්කෙනෙක් අත් දෙකයි කකුල් දෙකයි උඩ අතට දාගෙන එහාට කරකවනවා මෙහාට කරකවනවා හැ 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 කියලා. ඕ මිනිස්සු. මත්ලවිච දරු සම්පත්තියේ හැටි මේන්නේ. මේ උන්වහන්සේ වගේම මේ විදිහ කරා උන්වහතර විශාල සංවේගයක් ඇති වෙනවා. මුදලින් කොයිතරම් සම්පත්තියකින් මුදෙන හිටියා. මේ අයට කාදාවත් මුළු ජීවිත කාලෙට අයින් කරන්න බැරි. සංවේගයක් ඉඳලා ඉන්නේ ක්‍රමයක් ලැබිලා ලෝකෙ. රටේ උන්වහන්සේ ගියා දිනා මෙහෙම දේවල්ට බුදුදහම අනුව නම් කියන්න තියෙනවා. අපි ඉති යම් සත්ත්ව පිළිසකට සත්වෙින්ද. හිංගි හිංසා කරලා හිටා මහා කරදර කරපුහා. අනිකාගේ ඉදිරි දෙන්න ඒ විදිහට දුක් කරදර දුන්නහම. මෙබඳු කරන පාප කර්මයන්ට විපාකයක් වශයෙන් ඔය යාතිය විඳින සිද්ධ වෙනවා. ඔකයි මට කියන්න තියෙන ධර්මානුකූලව. කවදා හරි ඒකට විපාක විඳින්න සිද්ධ වෙනවා. ස්වාමීනි මේක පෙර ආත්මයක කරපු එකක් නෙමෙයි. මම දන්නේ හැටි. මේක මම තරුණ කාලේ මගේ මේ අධ්‍යයම කරපු එකක්. ඒක මට දැන් පරදීලා තියෙනවා. එක් කාලයක් තිබුණා මගේ තරුණ කාලේදී විවේක කියන්නේ විනෝදාංශය. මොකද මේ විනෝදාංශි පිස්තෝලයක් අරන් ගිහිල්ලා සත්තුන්ගේ පැත්තෙන් පැත්තට වෙඩිතියි. ඇලේ සතෙක් දැක්කහම උගේ කකුලට වෙඩිතියි. අයදගෙන වැටුණට පස්සේ ඌ වේදනාව විඳගෙන කෑ ගහනකොට සතුටෙන් බලහයි. ඊට පස්සේ තව කකුලකට වෙඩිතියි. මැරෙන්නේ නැති වෙන්නේ පැත්තෙන් පැත්තට කෑල්ලෙන් කෑල්ලට වෙඩිතියි ඌ වේදනාව විඳලා බලනවා. ඒක එයාගේ විනෝදාංශයක්. ඔය දරුවෝ දෙන්නා හිටපු හැටියට තමයි මේ සත්තු එදා කෑගැහුවේ. ඒක මට අද එදා විනෝදාංශයක් වුණාට ඒ වගේම දෙයක් බල බල මුළු ජීවිත කාලේ මට විඳින්න එකක් හම්බෙලා තියෙනවා. අනේ ස්වාමීනි මේක මෙයින් ඉවරෙන්නේ නැහැ. මම කොච්චර කාලයක් විඳින මේ අනන්ත සංසාරේ. මට පස්සේ මේ ධර්මයේ පිළිවඳ මට වැටහිමයි පස්සේ. හැබැයි මට දැන් හිතෙනවා. මං මේ සතුන්ට කරපු අපරාධයේ අනන්ත අප්‍රමාණ සංසාරයේ මට කොච්චර විඳින වෙයිද? මේ පටන් ගත්තා නේද? දැන් බලන්න මේක ධර්ම කොච්චරද කියලා. ඊට බුදුබණ තේරුම් ගන්න මට වෙන එකක් ඕනේ නැහැ. මගේ අධ්‍යක්ෂක සාහිත්‍ය මේ වැදගත් මට එන්නේ. මට මේ වස්තු වලින් එක කීවත් වැඩක් නැහැ. ඔක්කොම දාලා ඉවත් වෙන්න දින මේ ධර්ම දින මට ඉවත් වෙන්න බැරි වෙන්නේ දැන් අඩේට හිටලා තියෙනවා. මේ ඔක්කොම මට වැඩක් නැහැ. ඒකේ ලැබිලා තියෙනවා. නමුත් මට පැනගන්න විදිහක් නැහැ, නිදහසින් විදිහක් නැහැ මේ මගේ තව තීරණ වෙන්නේ. මෙන්න මේ දෙන්න හින්දා කියලා දෙන්නවා. දැන් මම මේ කතාව කියන්නේ මොකද මේ වගේ සිද්ධීන්ට හේතු වෙන අපි විසින්ම සසර හෝ කරන ලද දේක විපාකේ නැහැ. දැන් මේ කාට වාර දෙන්න. දැන් අපි දන්නේ නැති දේවල් මෙහෙම තියෙනවා. මිනිස්සු ඊවිසියා කරනවා. වෛර රෝද කරනවා. පලි ගන්නවා. මේක සාමාන්‍ය පුතජන පුරුද්ද. අද බුදුදහම ලැබිලා මේ වණක් ඇහිව දවසේ පස්සේ අනේ ඉර්ෂ්‍යා කරන්න, ක්‍රෝධ කරන්න, වෛර කරන්න, පලි ගන්න හොඳ නෑ. සසර කියන්නේ දුකයි. මේවත් හේතු මේ පව් කරන එක මේ වගේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් බෙහිලා හිනම් දුසෙ වෙන එක නිසා හටගන්න වැඩ පිළිවෙල නිසා තමයි මේ විදිහේ අනන්ත දුක් විඳින්න වෙන්නේ. මේ ආදී වශයෙන් දහම දැනගන්න හම්බුනේ මේ අධ්‍යයක මේ බුදුදහමක් ලැබිලා ඉතාලි කලාතුරකින් අති දුර්ලභව කෙනෙකුට. හැබැයි ඊ ඇයි නමුත් මේ අප්‍රමාණ සංසාරයේ ආයේ විපත්ජනව හැටියට සිදු මති ආහාවට වහල් වෙලා නුයි කයිතුගම් අසාධාරණයක් කර කර තමයි මේ බුදුදහම හම්බෙලකම් මේ සංසාරයේ ඇවිදින් තියෙන අපි කවුරු. එහෙනම් ඔය ඉන කාලෙදී අපි කරලා තියෙන හොඳ වැඩද පාප කර්ම කොච්චර කෙරිලාද? දැන් මේ වයින් අපි ඉන්නකම් විපාක දෙන්න වෙනවා. අපි අනුන්ට කරපු දේවල් අපි කරා ඉන්නේ. මෙහෙම දේවල් මේ තැන්වලදී අපිට හම්බ වෙනවා. බිඳවන්න හම්බ වෙනවා. වයසට ගිහිල්ලා කතා කරන්න බැරි වෙලා කන් ඇහෙන්නේ නැති වෙලා කර කියා ගන්න දෙයක් නැති වයසට ගිය අවුරුදු 80 90 100 පිරිච්ච අම්මලා තාත්තලා ඉන්නවා. ඔය වෙලාවට අපිට කරපු උදව් දකින්න නැතුව අපි මග ඇරියොත් මොකක් වෙයි? මේ අධ්‍යයනයේ නෙවෙයි තව එහා අධ්‍යයනයකම මොහොම කරන්නේ. දැන් අපි විසින් කළ යුතු අපොස්ථානිය අපිට කරන්න වෙනවා. නොකළොත් අපි ණයකාරය. හැබැයි අවස්ථාවන් අපිට මග අරින්න හොඳ උපක්‍රම ක්‍රම තියෙනවා. ඒක සංස්ථාවට යන්න තියෙනවා. මට වට වෙලාවක් නැහැ. මම විතරක්ද ඉන්නේ? අනික් අය වර නැද්ද? මේ ආදී නානා ප්‍රකාර ප්‍රශ්න දාලා ඉඳන් අපිට පුළුවන් මගැල්ලා නිකන් ඉන්න අර දුක් විඳින කාලේ හේමන ගහිලා ගියක් කමන්නේ. මරුණට පස්සේ යන්න වෙලිය බලන්න. කොහොම හිටියොත් එහෙම අපි වෙන පෞකලේ නෑ. අපි බරපතරකම යුතුකම දැක්කේ නැතුව අපි ඔය ඩිය කරලා හැම හිටියනවා. ඕක පස්සේ ආවද කොහොමද ඉන්නේ? අර අම්මයි තාත්තයි දෙන හිටියොත් එහෙම. එහෙනම් අර ඉන්න විදිහේ කවුරු හිටියොත් එහෙම. දරුවෝ අපිට යුතුකම් ඉටු කරන්නේ නෑ. අපි උන්ට හැදුව කලේ මෙහෙමයි. උන් දැන් මෙහෙමයි. ඔය જાතියෙන් බලාපොරොත්තු වටේ හැම ඇති වෙනොත් එහෙම උන් මොකද කරන්නේ? එදෙනින් මැරලා ඉන්න නිසා අපිට දරුවෙක් කියලා වන්න නොගෙවයිද? ඒදරයි සලකන්නේ නැතුව පයින්ද? ලෝක ධර්මතාවයේ කවදාවත් අපිට අසාධාරණයක් කරලා ලෝකෙම පයින් දෙන්න දෙන්නේ. මේක හොඳට මතක තියාගන්න ඕනේ. අපිට පුළුවන් අසාධාරණයක් කරලා හදේම පයින්ද? සමාජයෙන් පයින්ද පුළුවන්. රහතින් ඉන්න පුළුවන්. හැබැයි අපි රජයෙන්, සමාජයෙන්, රහතින් කොතනින් පව් කරලා හිටියද? ධර්මතාවයේ නැමැති පොතේ දියවිලා තිනවා එක රහතක්වත් එදින්ද ඒවා ඔක්කොම සටහන් වෙලා තිනවා කේස් ගහට ගෙනද අසාධාරණයක් කළා නම් අවලක් කළා නම් සම්පූර්ණ කරපන් සම්පූර්ණ වෙයි ඔන්නෝක තමයි ලෝකේ පැවැත්ම මුල පැවැත්ම සකස් වෙන්නේ ඔහොම දුකට මුල හැදෙන්නේත් ඔහොමයි අසාධාරණයක් කළොත් ගියවා සමතුලිත විය සමතුලිත වෙනකම්ම අපිට සිද්ධ වෙන අමතර දුක ගොඩනගාගෙන ඉන්නේ. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක වෙන. ඒ ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන්නේ උපන් සියලුම සත්‍යයට කවදාහරි මූණ දෙන්න වෙන දේ. ඒක අවිද්‍යාව නිසා තේරෙන්නේ නැතිකම ලෝක සත්‍යය ජාති, ජරා, ව්‍යාධි, මරණ දෙන ලෝකේ අපස්සේ හොඳයි කියලා යන නිසා ඒ අවිද්‍යාව නිසා මූණ දෙන්න වෙන දුකක් ඒක. හැබැයි ওই ඩිගේ අමතරව අපි විසින් ගොඩනගා ගන්න ආයුතුකම් අසාධාරණකම් කළේ යම්පි පාප විපාකය. අර ජාති ජරා ව්‍යාධි මරණ දුකට අමතරව අරවෙන් කොටු කරලා ඉඳන් අපිට හැමදේම පහර ගහනවා. අසාධාරණයක් කරා නම් අසාධාරණ වන්දිග වෙනකම් ඔබ නිදහස් වෙනවා. ওই පැත්තෙන් ගියතොට යන්න හම් වෙන්නේ නැහැ බෑනේ. රජයේ දොර කරලා බෑන්නේ. සමාජයේ දොර කරලා බෑන්නේ. හැබැයි ධර්මතාවයේ දොර කරලා බයින්ද බෑ කිසිදා. හැබැයි ධර්මතාවයේ විනිශ්චයමින්ම සාධාරණ ප්‍රවේගු දීලා තියෙනවා. ඔබ ණයක් වුණා නම් ඔබ වන්දි ගෙවනකම් විදෝ විදෝ කොහොම හරි ගෙවන්න ප්‍රේමයක් දෙනවා. හැබැයි ඔබට නිදහසක් ඕනනම් තියෙනවා. ඕනනම් ණය ගන්න නිදහස තියෙනවා. එදාට පස්සේ ඔබට ධර්මතාවයේ පහර ගැහිම නවතිනවා. ඇයි ඔබ ගෙවලා ඉවරෙච්ච නිසා. මෙන්න මෙහෙම සහනදායී ධර්මතාවයක් තියෙනවා. අපි යම් අයිතියක් අසාධාරණයක් කරලා ඒකේ විපාකයේ ගොදුරු වුණාම අපිට පුළුවන් වුණා නම් ඒ අපි කරපු අයිතියට අසාධාරණයට යම් මහා පුණ්‍යතාවයක් කුසලතාවයක් සුචරිතයක් ගොඩනගලා ඒ තුලින් අපිට වන්දියක් ගෙවන්න පුළුවන් නම් එහෙමත් ක්‍රමයක් තියෙනවා. හැබැයි වන්දිය හරියට ගෙවා ගත්තොත් අපි යථාර්ථයෙන් දැකලා අන්න ඒක අපිට නිදහස් වෙන්න තියෙන සම්මියා ප්‍රයෝගය. ඉතින් පස්සේ අර පාප ධර්මතාවයේ ක්‍රියාත්මක කියලා අයින්ද ඉඩ නැහැ. මේක වැදගත් කතාවක්. හැබැයි කොයි කොයි පැත්තෙන් යයි දන්නේ නැහැ. කොයි පැත්තෙන් ගියා හරි අපිට පේන්නේ නැහැ සැපක් එන්න පුළුවන් දුකක් වාගේ. දුක් කරදරයක නිදහස් වෙන්න පුළුවන් මහා දුකක් මතු කරලා තියෙනවා. නොයෙක් නොයෙක් ආකාරයෙන් ඒක සිද්ධ වෙන්න පුළුවන්. ඒක අපිට නිගමනය කරන්න බැහැ. කොහොමද ඒවා සිද්ධ වෙන්නේ කියලා. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් එක ළමයෙකුට උපදේශක් දුන්නා. මේ උපදේශ මොකද්ද? ඔය පුතා දැනගන්න තියෙන වැදගත් දෙයක් තියෙනවා. දැන් පුතාලට අම්මා තාත්තා කඳ පොඬ දීලා හදලවල්ලා ඉන්නයි. අම්මා තාත්තා හරි මොනවා හරි යම්කිසි ආකාරයෙන් කරගත් පාපයක් වරදක් තියෙනවා. විනක් කළා විනක් දුන්නාම අනුභෝධයන් වුණාම ගන්න ලැබීම තියෙනවා තමන් හදපු බලපු නිසා. ඉතින් නැනවා දරුවන්ගේ යුතුකමක් තියෙනවා මියගේ දෙමව්පිය ආදීන් උදව්වක් වශයෙන් දානමාන ආදියක් දීලා ඒ අයට පින්පෙත් දීව. බුදුරන් වහන්සේ ඔබ දේශනා කරලා තියෙනවා. කුතෙක් උපන්නාම දෙමාපිය සතුටු වෙන එක කාරණයක් තමයි අපි මැරිච්ච කාලෙක අපි වෙනුවෙන් දන් පෙත් දීලා පින් දෙනවා මේ පුතා. ඒක පුතෙක් ලැබීම අපි දේවාසනාවක් කියලා. දෙමාපිය සතුටු වෙන එක කාරණයක් ඉලක් වෙනවා. එහෙනම් දන් පෙත් දීලා පින් දෙනකොට ගණ්ඩ හිමිකම් තියනවා මේ වියගේ අම්මට තාත්තට. යම් මැදවක ඉඳලා. එහෙම වාසනාවක් තියෙනවා. මෙන්න මේ නිසා ඒ වගේ අවස්ථාවක් දිනා කිව්වා. ඉතින් ඔයාලට කණ්ඩ බොණ්ඩ දෙන්න හරි මොනවා හරි තාත්තා අයතුරුස් වෙලා එහෙම තියෙනවා. ඒවා ගෙවල හදලා ඉතින් ඒ ඇයට නිදහස ලබා දෙන්න පුළුවන් නේ පුතාලට. ඔය වචනේ අහුනහම යාර මතක් වුණා. එක්තරා උදලාදී කෙනෙක්ගෙන් රුපියල් 10000ක් ණයට ගන්න තියෙනවා තාත්තා. කණ්ඩ බොණ්ඩ ගිහින් හරි මොනවා හරි ගලු ගෙවල්. හැබැයි ණය ගෙවන්න ඉතින් තාත්තා මල. නමුත් මුදලාලි ඒ ගැන දන්නෝ ගණ්ඩ කෙනෙකුට නෑ මේ දුප්පත් බවුලා. ඒකෙන් සමගද කරන්නේ අර ණය පොතෙන් කපලා දාලා නිකන් හිටියා. හැබැයි පුතා දන්නවා මේ 10000ක් ණය දිවිච්ච බව. මේ කතාව ඇහුවට පස්සේ එයා හිතුණා අනේ ඉතින් තාත්තා ණය වුණා තාත්තා ණය ගෙවන්න බෑ කවදා හරි. එහෙම දෙන උපන්න නම් එහෙම ණය ගෙවන්න වෙනවනේ. අලිහාරක් විතර හරි ගෙවන්නේ. කොහොමයි තාත්තා එහෙම ණයකාරයෙක් නොවන්නේ මම මං යා ඒ ණය නිදහස් කරන්න දා. මට පුළුවන් නේ කරන්න. මුදලාලි හම්බෙලා හිටා මුදලාලිගෙන් තාත්තා විතර ණය අහන්න ඕනේ කියලා. එහෙම කියලා මොකද කරන්නේ? අර මුදලාලි හම්බෙලා හිටන් එනවා අපේ තාත්තා. ඉන්නේ කලින් තියා කල් ගිහිල්ලා ඉන්නේ මේ කාරණේ විලා. අවුරුදු 4ක් ගියර පස්සේ නේ. දැන් පුතාට යමකම හරි හම්බ කරන්න පුළුවන්. ගිහින් අහනවා එතින් මුදලාලි අපේ තාත්තා නෑ එහෙම තියනවා. එයා හිනාගෙනලු ඇයි? ණය ගෙවන්න තාත්තා ගියා පුතා ගෙවන්න කතා කරා. ගෙවන්න තමයි. වෙච්ච ණය කොහොම පොලිස් එකට ලවට හදලා කියන්නේ. මුදලකා හරි බුදුමයි. යකෝ අහගෙන එකක් මේ හිතුවේ නැත් තියා පොතේ නම කරලා දැන් මේ කැමැත්තකින් නෙමෙයි. ගණ්ඩ විදියන්නේ පිළිකා. ඒ වගේ 1000 ගානක ණය මුදලක් තියෙන හදලා ඔක්කොම කරලා කිව්වා. ඒ වගේ අන්තිම හදේටම පොලියත් එකද. මට පොලිය ඕනේ නැහැ මට ওই ටික ඇති. ඒ මුදල දෙන්න. මියාගම දෙකන්නේ ගෙට කරකට සල්ලි තුනයි වගේ අවස්ථා දි ගන්න. අර කිව්ව ගාන අරන් ඇදිලා මුදලට දුන්නා මුදලට පුදුමයි. මේක හීනිකම් හිතන්න බැරි දෙයක්. ඉන්නවා තිබුණේ නැහැ අයින් කරලා පිටේ මුදල. දැන් මොකටද මේක දුන්නේ? මොකද්ද කරන්න ඕන? ඒ තාත්තගේ නම කියලා. අද පටන් මට සම සතේකවත් ණය නැහැ කියලා කියන්නේ. මට උනේච්ච. මුදලට ඇස්සලි කඳුළු වැටෙනු මේ පුතා කියන වැරදි දැකලා. මුදලාරි මොකද කරන්නේ? මේ අද්දවි නෙවෙයි අනන්ත සංසාරී වරන් යම් ණයත් වෙනවා ඔබේ තාත්තා නිසා. මට ණයක ඇතේ වුණේ නැහැ කියලා. මුදලාලි ප්‍රතිඥාව දෙනකොටම ගේ පිටිපස්සේ මහා දරබර ගන්න සද්දයක් ආවා. ගිහිලා වල්නකොට මුදලාලිගේ මීහරක් කරක් ඉන්නවලු නාඹා මීහරක ණයෙන් කටේ බෙදාගෙන ඇදගෙන වැටලා නැහැ. දැන් කවුද ණය? ණය නැහැ කියන ණය මොකද ඉලා තියෙන්නේ? අලි වෙලා හරක් වෙලා ණය ගවන්න වෙනවා කියන එක අපේ සාමයේ කියා තියෙනවා. ණය වුණොත් කෙනෙක් අලි හරක් වෙලා හරි ණය ගවන්න ඕන. එහෙනම් ණය ඉවර කරලා තත්ත්වය සංසාරගත තවත් ණය නැහැ කියලා නිදහස් කරනකොට මොකද වෙන්නේ? අර හරක ණයෙන් කටින් බෙදාගෙන මැරලා. ණය ගෙවිලා නිදහස් වෙනකොට හරක අයලා ණය ගෙව ගෙව හිටපු තාත්තා ආයි ණය ගවන්න ඉතුරු වෙන්නේ නැහැ. විලාහිද වද්දාවට හේතුවක් ඉවරයි. කර්ම බලයෙන් ගිවිලා ගියා. හතරේ මලයින් එයා විමුදු ලෝකයක උත්පත්තියක් ලබයි. අරගෙන ණය ගෙවන පිරිසන් අද්දයෙන් තොර වෙයි. දැන් මෙන්න මේ වගේ දේවල් තියෙනවා. හැබැයි මෙතන සිද්ධ වුණේ වෙන ක්‍රමයකින්. අර දුක විඳින දෙවිච් එක හරක හැම වෙලෙම ගිහින් දෙවියෙක් වුණේ නැහැ පේන්නේ. කරක් ශරීරයේ දෙවියන් ශරීරයක් වුණේ නැහැ. මස්ලේ කය වැටනට එයා ණය නිදහස වෙලා එයා ගැද්දවක් ලබයි. මෙන්න මේ වගේ අපි යම් වෙන ලෝකයේ ණය වෙලා තිබුණා නානා ප්‍රකාර ක්‍රමෝලිය. කොයි જાතිය ගෙවන්න ක්‍රම තියෙනවා. සමහර හරකයලා හැමරට මිනිස්සුයලා හැමෙනවා කියනවා නෙවෙයි මේ කියන්නේ. සමහරලාට හේතු වාසනා තියෙනවනම් උපතින් ආපු දෝෂයක් නෙවෙයි. ක්‍රමක්‍රමී සුද්ධ වෙලා අර ස්නායු පද්ධතිය වැඩිලා ආචාරයක් හරියන්නත් පුළුවන්. ප්‍රවෘත්ති විපාක සහ ප්‍රතිසන්දි විපාක කියන දෙකකින් අපිට විපාක ගෙන දෙනවා. උපතින්ම පරිසන්දියක් ලැබනකොටම විපාකයක් ගෙන දෙන විදිහ අධ්‍යාවක් ලැබුවා නම් ඒ අධ්‍යාව ආයතරයක් ප්‍රවෘත්ති වැඩ පිළිවෙලකින් සුද්ධ කරන්න බෑ, බේතකින් සුද්ධ කරන්න බෑ. එහෙම නොවන ආකාරයෙන් නිරෝගී පද්ධතියක් ස්නායු පද්ධති සහිත එවන්දු අධ්‍යාවක් ලැබලා උපන්නට පස්සේ අතරමැද ආබාධයක් හටගත්තා නම් අන්න ඒවට කියන ප්‍රවෘත්ති විපාක ඵලදී. හැබැයි අන්නේ ප්‍රවෘත්ති විපාකයට හේතු වෙච්ච ශක්තිය කෙලවර කරා නම් අර ප්‍රවෘත්ති විපාක වශයෙන් අර විකෘතියක් හටගන්න තිබිච්ච ප්‍රධාන හේතුව කෙලවරයි. ඒතර පටන් ගන්නේ දෙලේ වේදත් වෙන වේදත් වහනවා. විගත් තිබුණොත් ඒකත් වේ. සංඥා තිබුණා නම් එදුකෙන් ඉඳහත් වෙනදත් පුළුවන්. හැබැයි ඉතින් මේ වගේ අවස්ථාවල අපි දකින්න ඕන පැත්තක් තියෙනවා. දැන් අපි දන්නේ නැහැ කාට මොනවා කරලාද. අපිට මේ පාප කර්මයේ ගොඩ නැගෙන්නේ. කොහොමද දකින්න? අපිට නිගමනය කරන්න බැහැ. අහවල් දැන් ලෝතර බුදුරන් වහන්සේ නම් පුළුවන්. ඔබ අහවල් කාලේ අහවල් නම් ගොත් ඇති. නෑදෑකමින් අහවල් වෙච්ච බුද්ධලයාට මෙන්න මෙහෙම කාලෙක මෙන්න මේ ජාතියේ ක්‍රියාවත් වලින් මෙන්න මෙහෙම දෙයක් කළා. ඉතින් ඒ නිසා ඒ වගේ කාලෙකදී අපි දකින්න ඕන ක්‍රමයක් තියෙනවා. කෙබඳු තැනක හිටපු කෙබඳු සත්වයකට කෙබඳු ආකාරයේ හිංගියක් හිංසාවක් කිරීමේ විපාකයද අපිට ආවේ කියලා. ඒ ලෞතර බුදු පියාණන් වහන්සේලා නැති කාලේ දැක ගන්න අමාරුයි. ඒ වගේ වෙලාවට අපිට සිද්ධ වෙන්නේ මේ සියලු ලෝ සතුන් අතර සියලු සත්වයෝ කිව්ව. අර අපිට දැක ගන්න අමාරු සත්වයත් ඔය අතර ඉන්නවනේ. කවදා කොයි තැනකදී කෙබඳු කෙනෙකුට අවලක් කළාද කියන එකේ යම් කෙනෙකුට අවලක් වුණා නම් සියලු සත්‍යයන් අතර කාට හරි වෙලා තියෙනවා. සියලු සත්‍යයෝ දෙකෙනෙක්වත් සත්‍යයි. එන සියලු සත්‍යයන් කෙරෙහි මෙත්තා සහගත හිතකින් මෙත්තා සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන මේ තුන් කොටසේ ඒ ඇයට පින්පෙන් දෙවීම අවශ්‍ය කරන යහපත කටයුතු සිද්ධ කිරීම ආදී අපි හිත පිහිටවලා අන්නේ මිත්තා සාගත හිතවලමින් අප්‍රමාණ ලෝභ සත්‍යයට අප්‍රමාණ මෛත්‍රිය පැතිරෙවීම කරුණාව පැතිරෙවීම කටයුතු කරගෙන යනකොට ඒක අප්‍රමාණ පුණ්‍ය කන්දරාවක්, මහා පුණ්‍ය ගංගා, කුසල ගංගා නැගෙන නිසා අපි විදිහින් ලෝකේ අවඩක් අසාධාරණයක් කරලා තිබුණා කියනකොට ඒක සීමා සහිතයි. නමුත් අද මේ පතන ආශිර්වාදයේ දෙන යහපත අසීමිතයි. අන්නේ අසීමිත යහපත යටතේ වන්දි කෙවිලා නිදහස් වීමේ ක්‍රමයක් තියෙනවා. මේ ආරි විනේ මෙත්තිත වඩනවා කියනවා. මෙන්න මේ ක්‍රමයෙන් ඕනේ සියලු සත්ත්වයින් අතර කාට හරි ණයක් තිබුණා ඒක ගෙවා ගන්න. අයුක්තියක් අසාධාරණයක් අපින් කෙල්ල තිබුණා ඒකට වන්දි කෙවිලා නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමී ඔය කියන මෙත්තා සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම තුලින් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ වඩමින් ලෝක සත්ත්වයාට හිත පැති. මෙන්න මේ ටික කරනකොට අපාතින් සිද්ධ වෙච්ච අවේද අසාධාරණේ කාට කොයි මොහොතේ කොතන සිද්ධ වෙනවා කියලා දැක්කේ නැතත් පොදු වේ මේ දියල්ලන්ට අර යහපත ලැබෙන අන්ධකාර රාත්‍රියේ අපිට පුළුවන් ටෝච් එකක් අරගෙන තැනින් තැනට එළිය කරගෙන තැනින් තැන තියෙන ඒවා ආලෝක කරා. හැබැයි අපිට සිද්ධ වෙනවොත් අසක් මුල්ලක් නැහැ අර හැමතැනම ආලෝක කරන්න අපිට කාලය යනවා මිස අර ටෝච් එළිය පුළුවන් කමක් නැහැ කවදාවත් ඒක කරන්න. නමුත් ඉර පායපු වෙලාවක් වුණොත් එහෙම අපිට මහන්සියක් නැතුව අසක් මුල්ලක් නැහැ අර ආලෝකේ පතුරවන්න ක්‍රමයක් තියෙනවා සූර්යාලෝකය. එනම් මේ ආර්ය විනී මෙත්හිත වඩනවා කියන එක හරියට සූර්යා පෑවුවා වගේ අපිට කරන්න පුළුවන් එකම යහපත උච්චාරය. ලොකුම පින කුසලේ තමයි සතර බ්‍රහ්ම විහරණ තුලින් ලෝකයාට සිත් පැති. අපේ මනසෙන් ලෝකෙට ඉඩක් ලැබුවා. ඒ ලැබෙන දහම් ඒ ලැබෙන ශක්ති ආලෝකය. අපි ටෝච් එකකින් හැමතැනම එළිය කරන් දැකලා වැඩි වෙච්ච එකනට කිසිම අමාරුවක් නැතුව හැමතැනම එක සැරේ එළිය කරගත්තා. මෙන්න මෙහෙම පතුරවන්න පුළුවන් ලෝක සත්‍යයන්ගේ අවිරිත අසාධාරණ අපේ කිසි චඳුර වලට ඒ මනස ආලෝක කරන්න අපෙන් විච අවට වන්දි ගෙවා යහපතක් දෙන්න අප්‍රමාණ සාන්තිය පතුරවන්න පුළුවන්. මෙන්න මේක තමයි බුද්ධ ශාසනයේ පවතින කාලයක හම්බෙන ලොකුම වාසනාව. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ ආර්ය විනී සතර බ්‍රහ්ම විහරණයක් ඇද්ද අන්නේ සතර බ්‍රහ්ම විහරණේ තේරුම් මාර්ගෙන් දැකලා වඩලා පතුරවන්න පුළුවන් ලෝකයේ සූර්යාලෝකයේ විහිදෙවවා. සූර්යාලෝකයෙන් හැම කරන්න බැරි ආලෝකය. කිරු දහසක් එකට නැගුණා. ඊට වැඩි ආලෝකය. හැබැයි ඉතින් මේකපත් කරන්න නම් ප්‍රඥා සහගතව තමන් කරුණු වරහාගෙන තියෙන්නේ. වචන කිව්වට බෑ. මිත්‍යා සහගත කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම ආර්ය ධර්මයටම තේරුම් අරගෙන අප්‍රමාණ ලෝක සත්ත්වින්ට මෙත්සිත වැඩිීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්න ඕන. නිවන මුල් කරගත්ත, නිවනට නැඹුරු වෙච්ච, එබඳු වන්නාව පුණ්‍ය දහම්, කුසල් දහම් මතු කරමින් අන්නේ ආශීර්වාදයේ පතුරවනකොට අප්‍රමාණ ලෝක සත්ත්වයින් අන්නර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණම ලෝකයට වැඩුවා වෙනවා. මහා සූර්යා නගලා ඉරු දහසක් අභ්‍යන්තරේ නැගලා ලෝකයට ආලෝකයේ වීදෙව වාගේ හරියට ප්‍රඥාවන්තව කරුණු තේරුම් අරගෙන පෙරගෙන යනකොට වලාපත්ල අහක් වෙලා හිටන් විවෘත වෙච්ච සූර්යාගේ ආලෝකේ විහිදිල යනවා වාගේ අපේ හදවතේ ප්‍රඥාව නැති සූර්යාගේ ආලෝකේ අවිද්‍යාව වලාපත්ල දුරු වෙලා විහිදෙන පටන් ගත්තාම ක්‍රමක්‍රමෙන් අර්ථවිච්ඡ වාදක දුරු වෙලා යනවා. වෙන කරන්න කිසිම ක්‍රමයක් පිළිසරණ ගන්න ක්‍රමයක් නෑ. එහෙනම් මේකේ පටන් ගැනීම ආරම්භය තමයි මේ පූජාව දන්න තියায়. මෙතන අනික් අය නොදැන හිටියා. ඒ පින හරියාකාරව වරණ මූලික ක්‍රමෙන් කියා දෙමි. ඒ පින වැඩෙන හැටි කියා දෙමි. වතුරවන්න අවශ්‍ය කරන්නා වූ ගුණධර්ම මතු කර දෙමි. එක්ක සත්වේකත් අත් නැහැ. අනුපිළිවෙලින් පතුරවලා පතුරවලා හැම තැනක් ගානෙම ලෝක සත්‍යයර පතුරවන්නේ සතර බ්‍රහ්ම විහරණ. දැන් සතර බ්‍රහ්ම විහරණ භාවනාවක් තමයි අපි පූජෝපහාරයක් වශයෙන් 9 ඉඳලා 12 වෙනකම් කරන්නේ. ඔක මහා භාවනාවක්. නිවන් පැත්තෙන් බැලුවොත් හේතු වාසනා තියෙනවා මාර්ගඵල අවබෝධ කරන්න පුළුවන් භාවනාවක්. අප්‍රමාණ ලෝක සත්‍යයෙන් ණය කරන නිදහස් වෙන භාවනාවක් හතර බම් විහෙන්න වැඩි ඉන්නවා. මේ සියල්ලේ යුක්ත නිසා කලක් ධර්මානුකූලව අහගෙන තේරුම් ගන්න අර්ථවත් වටහා ගැනීම සම්බන්ධ වීගෙන යනකොට පොඩ්ඩක් හරි තේරුම් ගන්න මොලයක් තිබුණා. ඔහුට වැටහිලා එනවා ඒ කාන්තීම මේ උතුම් බුදු මග නිවන් මග නේද? ලෝක සත්‍යයන් ණය ගෙවන මග නිදහස් වෙන මග මේක නේද? බාධක කරදර දුරු කරගන්න අනන්ත සංසාරයේවත් දුරුල දුරුණාමයි නැවත හත නොගන්න එවන් සාන්තියක් ඇති එකම මාර්ගයේ මෙච්චර නේද කියලා Tamanta නුවන්ට වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? මග අනුගමනය කරමින් ඒ කටයුතු වල සහයක් භාගයෙන් කටයුතු කරනකොට ඔය කියන ශක්තිය පූර්ණ වෙච්ච දාට බලාගින් දැද්දි අර්ථ විච බාධක හදල එකින් එක මග ඇල්ල ගිහිල්ලා ආයි අනන්ත සංසාරයේ කිසි දවසක මතු නොවන සාන්තියක් මතු වෙලා අරිහත්යෙන් නැනම් නිවනේ පූර්ණ කරගන්න දවස බාධකයක් නැතුව ලබා ගන්න පුළුවන් හැටිව ලැබෙයි. වින ක්‍රමයක් නම් නෑ. මේක අවුරුදු දහස් ගාණක් ආපු ක්‍රමයක්. මන්ද බුද්ධික බුද්ධලින්ගේ අවිද්‍යාව සහගත නිගමනවලින් තර්කවාද ගොඩනගලා වැඩෝල් මෝඩයෝ දස වඳින්න මේ ආදි වශයෙන් මුලා නම් පටවැදෙන මෝඩයෝ කරලා සාහිත් මහා ප්‍රඥාවන්තය වගේ පෙනී සිටින හදන ලෝකයක් මේකයි. රූපර වඳින්න ඔය ආදි වශයෙන් නම් දාලා වටිනා බුදුමග යරපත් කරලා තියෙන කාලෙක තමයි අර්ථවත් විග්‍රහ කරගෙන පෙන්නෙන්නේ. මෙන්න මේ හේතුවටයි මේ වඳින්නේ, මෙන්න මේ හේතුවටයි මේ පූජාව කරන්නේ, මෙන්න මේ උපහාර පූජාව මේක. මේ ආදි වශයෙන් එකින් එක විග්‍රහ කරගෙන දිදී අර සැක ඇරද ඒ ಗುಣ මත වෙන්න අවශ්‍යතාව මත කරලා දීලා කෙනෙක් තමයි ගයගාන පිටේ චන්ද්‍රාදර මේ කරන පූජාව. ඉතින් මේක හරියට හරියට තේරුම් ගන්න කරගෙන යනකොට තම තමන්ටම තේරෙන්න පටන් ගනි තමන් කිසි වෙන බාධක එකින් එක දුර වෙලා යන්නේ. යම් සත්ත්ව කෙනෙකුට අන්ධ බවට පත් වෙන්න, ගොළු බවට පත් වෙන්න, බිහිරි බවට පත් වෙන්න, අන්ධෙක් වාගේ ඉන්න, ගොළුෙක් වාගේ ඉන්න, බිහිරෙක් වාගේ ඉන්න මං අවදක් කරලා තිබුණා. ඒ සියලු සත්ත්වයාද කෙබඳු උපතේ කෙබඳු භවයක හිටියා. මහා දහම් ඇස පහළ කරන, මහා ප්‍රඥා ඇස පහළ කරන මේ සාන්තිය ඒ ඇයට වැදිනා. මගෙන් වුණ අවද එකක් නම් මගෙන් මේ වෙන්නේ වැඩ යහපත දහස් කෝටියක් වේවා. මං යම් මිහි පාපාන්ද ආකාරයට වැල්ලා ඉදින මමත් ඒකේ මිදේවා. මානිසා යම් අයුක්තියක රසාදානට ගෝචරලා දුක් විඳන යම් සත්‍යේ ඔහු මේ මිදිලා අප්‍රමාණ යහපතට පත් වේවා. මෙන්න මේ අදිචානිය මුල් කරලා ඉඳන් මේ පින් කරගෙන පුණ්‍ය අනුමෝදනා කරන්න පටන් ගත්තා නම් වැඩි කල් යන් දිසෙල්ල තමන්ට විච්ච වාදකෙක් ගිවිලා යනවා. හැබැයි වාදකෙක් ගිවා ගන්න බලාපොරොත්තු වෙන මේ ඔක්කොම කිව්ව ඔහොම තියා ධන ගහගෙන පෙරිලා ඔළුවෙන් දෙනිකත් වැඩක් නෑ. ඇත්ත දැනගෙන කරන්න ඕනේ. ඇත්ත දැනගෙන කළා නම් ඕවට විසඳු තියෙනවා. ඒ විලාසෙදි ක්‍රමක්‍රමෙන් සම්තිවිලා ගිහිල්ලා ඉතින් විදහාක ලබනවා. ඉතින් ඒ නිසා මේ පූජාවන සම්බන්ධ වෙවි ඔය කියන කාරණා කරගන්න ඕනේ. ඉතින් එහෙම කරගෙන කරගෙන යනකොට තමන්ට තේරෙයි දහම් දිනින් දින දහම් මහානකොට සංසාරයේ මෙවලු ආකාර පව කරනවට විපාකයක් සමානයි. යම්කිසි කෙනෙකුට ඇස අන්ධ කරා නම් විපාකේ ඇස අන්ධ වීම. අන්ධ කරන උදව් දුන්නා නම් තමන්ටත් ඒ වගේ දෙයක්. මෙන්න මේ වගේ එකින් එකට එකින් එකට හේතුව යම් තේද ඵලෙයි ගන්නකෝ. ඒ කාලේ ඉන දේවල් නිසා මේවා කාටවත් නේ ලෝකයාට අනුකම්පා කරලා කියတာ ලෝකයානි අපි දුකයි දෙමු මේගොල්ලන්ට මොකද විහිදක් වීම කිව්වද මේ විහිද වෙන්න පුළුවන් යවන්නේ කර්ම බලවේගී ක්‍රියාකාරීත්වය. තව තව සම්බන්ධ වෙලා දුක් විඳින්න පුළුවන් ඉච්චා අනික ඇත. සංවේද උපද්දවල අනේ අපෝයි කීපි කුල්ල කුල්ල දුක් වෙන්න පුළුවන්. ඒක මාර්ගයක් වෙන්නේ නැහැ. මේ යමක් හටගත්ත යම් හේතුවකින්ද ඒ හේතුව දුරු වුණොත් හේබඳු ඵලයක් එන්නේ නැහැ. එකෙන් එකට සුද්ධ කර ගන්නවා. ඒකයි කාරණා. අපි දුක් වෙලා හරියන්නේ නැහැ මේකේ. හේතුව දැකලා ඵලය දැකලා හේතු නිරෝධය දැකලා ඵල නිරෝධය දැකලා ඒ හේතුව අපිට අවබෝධ නම් ඒ හේතුව නිරෝධ කරගත්තාම මේ ඵලය නිරෝධ වෙනවා. ඒවා එකින් එකට දැනගෙන කරගෙන යන්න ඕනේ. ඉතින් අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ලෝතරා බුදුරයන් වහන්සේත් නම් මේක මේ කාලේ අරින්න පුළුවන් එකක් බැරි එකක්. ඒ ආදි වශයෙන් හරියට දැක්ක හැකි අනාවරණ ඥාන නැති නිසා. අපිට එහෙම ශක්තියක් නැති නිසා මොකද කරන්නේ? එහෙම තීරණ එකට වහින්නේ නැතුව යම් කිසි හේතුවක් නිසා යම් කිසි අවඩක් වෙනවා නම් ඒ හේතුව හොයලවලා ඒක නැති කරගෙන උනා වූ අවඩක් ඇතනම් ඒවත් ඒ ආකාරයේ වදි ගෙවමින් ඉඳහස් වෙන්න ඕන. ඔන්න ඔය දෙමිනේ කටයුතු කරගෙන ගියෝ මේ වගේ බාධා වලින් ගාන ඉඳහස් වෙන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ ඒ වගේ දරුවෝ දෙන්නේ ගැන තමයි මේකේ තියෙන්නේ. එකම පවුලේ අන් දරුවෝ දෙන්නේ කරේ. මෙයා සෙලහ ඉන්නේ හැටි අද කරනවා කෑ ගහන නිසා. ඉතින් දැනුමක් ලබා ගන්න බැහැ. මේ අපි අතුරු කරපු ඕවාගේ දෙවුවාය එක්තරා මට්ටමක කරදර අඩු වෙලා ඒ ළමයි පැත්තක ඉඳද්දි දෙමාපියන්ට තමන්ගේ වැඩ කරන්න පුළුවන් ගන්නට හරි ගිය අයත් ඉන්නවා දැනට. මොන විදිහෙන්වත් බෙල්ල කරගන්න බැ පුංචි කාලේ ඉඳන් බෙල්ල කරගන්නා මොකද? වලා ගත්තොත් කෙච්චි ගේනොත් අදිනවා යටි ගෙලියෙන් කෑ ගන්නවා හූ කියනවා දඟලනවා ඇබරෙනවා බිම තිබ්බොත් හැමතැනම විනාශ කරනවා දඟලනවා මොනවා කරගන්නේ දන්නේ. අන්තිම පිස්සුවාගේ ජීවත් වෙච්ච එහෙම දරුවා අද ඔහු ඉඳ පුතේ කිව්වම පැත්ත කරලා ඉන්න මට්ටමට නිදහස් වෙලා තියෙනවා. දැන් අම්මා තාත්තා කරන එකතරා මට්ටමක සම්පතක් තියෙනවා ළමයා පැත්තක ඉඳලා තමන්ගේ වැඩ කරගන්නත් පුළුවන්. ඒ වගේ එක්තරා මට්ටමකදී තමයි එන්නේ එන්නේ තීක්ෂණ බවට පත් වෙනවා. දැන්ටත් එහෙමයි. අපි ඇතුලේ සත්‍ය ශාන්ති ආශිර්වාද ලබාගෙන කටයුතු කරගන්න අතරේ ඒ මට්ටමට සමනිතට පත් වෙච්ච අය දැන්ටත් ඉන්නවා. අපිට නියමනය කරන්න බෑ. අහවල් දවසේ අහවල් කාලේ වෙනකොට මෙන්න මේ தත්තරපත් කරලා දෙනවා. එහෙම පොරොන්දු දෙන්න බොරු පොරොන්දු දෙන්න හිතතර නම් අපිට හැටි ක්‍රමයක් නෑ. අපිට එකක් කිය හැකි. හේතුව තියෙන තාකල් ඵලෙ පවතී. හේතුව නරක නම් ඵලෙ නරකයි. නරක ඵලෙ අපිට එපා නා. ඒ නරක හේතුව නැති කර දැම්මොත් නරක ඵලෙ මතුවට හටගන්නේ නෑ. යම් නරක ඵලයක් හටගෙන තියෙනවා නම් නරක හේතුවද. ඒකට වන්දි වශයෙන් අපිට ගෙවන්න පුළුවන් නම් ඒකට අවශ්‍ය කරන්න ආ වූ අනුකූල දේ කරලා පින කරලා යහපත කරලා වන්දි දිවා ගන්න පුළුවන් නම් දැනුත් අපිට දැන් මේ මතුවේ වෙන නරක ඵලෙ මිදෙන්න පුළුවන්. ඒක තමයි බුදුදහමේ ලබන තියෙන සැනසුම. මේ කරලාම ඒකත් වෙන මතු කර ගන්න ඕනේ. නිතරම පහන් ආලෝක පූජා කිරීම. ආලෝක පහන් දැල්ව දැන් දිවාරේ පත් වෙන පහන. ලොකු වාසනාවක් තියෙනවා. ලැබෙන වෙලාවකේ දරුව වෙනුවෙන් තෙල් පූජා කරලා ඒ ලැබෙන ආලෝක පුණ්‍යතාවය ඒ දරුවාගේ මනස ආලෝකයෙන් ප්‍රාර්ථනා කරලා මේ වගේ දරුවන්ට සිත් පතන්න ඕන. ඒ ආදි වශයෙන් කටයුතු කරනකොට ක්‍රමක්‍රමී ඔය සාන්තිය මත වෙලා හිටන් නිරෝගී බවක් එයි කියලා මම හිතනවා.